ගරු කථානායකතුමනි, 2022 අයවැය ලේඛනය පළමු අයවැය කතාව ලෙස ගරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ ඉදිරිපත් කිරීම අනුව එහි 2022 වර්ෂයට අපේ රටේ ආර්ථික හා කළමනාකරණය හා සංවර්ධන ක්‍රියාදහමයන් ඒ වගේම සරල ක්‍රියාමාර්ග තුළින් රටේ නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ගත්තා වූ එඩිතර පියවරවලට මම පළමුකොට සුබ පතන්න කැමතියි. ලෝක ආර්ථිකය ඉතාමත් අමාරුවෙන් ඔළුව ඔසවන කාලයක් 2022 ගත කරන බව ඔවුන්ගේම සංඛ්‍යාලේඛන ප්‍රකාශ කරන පසුබිමක සිට මුදල් ඇමතිතුමා උට්ටාන වීරයෙන් උට්ටාන අයවැයක් රටට ලබා දීලා තිබෙනවා. දැවැන්ත උත්සාහයකින් අපේ රටට හිස ඔසවන්නට පුළුවන් මාර්ගය ඉතා පැහැදිලිව මෙයින් පෙන්නුම් කරනවා. මට පෙර කතා කරපු සංවිධායකතුමා විරුද්ධ පක්ෂේ ප්‍රකාශ කරා යම් යම් අඩුපාඩුකම් ඇතුමා කියලා තියෙනවා කියලා. අඩුපාඩුකම් නෙමෙයි, ඉතා පැහැදිලිව යථාර්ථය යම් යම් අංශවල දීර්ඝ කාලයක් වර්ෂයක් නෙමෙයි දශක දෙක තුනක් තිස්සේ ඇදී එන නාස්තිකාර ක්‍රියාමාර්ග ගැන මුදල් ඇමතිතුමා අවංකව ප්‍රකාශයක් පාර්ලිමේන්තු හා රටට කරලා තිබෙනවා. ඒවා නිවැරදි කියලා හිතුයි. ඔබතුමාලා කැමති වුණත් නැති වුණත් ඒවා නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි කිරීම සඳහා ගත හැකි පියවරවල් ගැන එතුමා යෝජනා කළා. I just wanted to mention, sir, I'll quote from Honorable Kiriyalla's favorable institution, the IMF. October 2021, the global economy is projected to grow by 5.9 in 2029 and 4.9 in 2022. The world output 2020-3, 2021 5.9, 2022 4.9. They make it from advanced countries right down, the figures are given. It is expected in Asia that there would be a growth. I would like to quote, I would like to get this into Hansard, Honorable Speaker. මොකද මේ නිසා අපට තිබෙන අවස්ථාව වැඩි වෙනවා. ලෝක ආර්ථික පසුබෑමකින් හැරි හිසෝසවන අවස්ථාවකදී අපේ ආර්ථිකයේ අපනයනයන් පදනම් කරගෙන තිබෙන තත්ත්වයන් මත මේ අයවැය ලේඛනය මීට වඩා ගරු මුදල් ඇමතිතුමා බලාපොරොත්තු වෙන 5.6% ගමන් කිරීමේ ඉලක්කයට යන්නට පුළුවන්කම අපේ දැඩි විශ්වාසය හා කැපවීම විය යුතුයි. ඒ නිසා මේ ලංකාවට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මම මේ සංඛ්‍යාලේඛන ඔප්පු කරනවා. ගරු සංවිධායකතුමා විරුද්ධ පක්ෂ කිව්වා අපිට මතකය එතුමා රට බාර දෙන්න අවස්ථාව අපේ ජයග්‍රහණයට. ඒ වෙලාව කිව්වා එදා තිබුණු තත්ත්වය 2019 අපට බාර දුන්නේ 2.2% වැටුණු කඩාල දමන ලද ආර්ථිකයක්. යහපාලනයක් තිබුණේ නෑ. යහපාලනය කඩා වැටිලා යමපාලනයක් බවට පත් වෙලා තිබුණා. ඔබතුමාට අපිට මතකයි, අකමැත්තෙන් හෝ කනගාටුවෙන් අපේ රටේ පාස්කු දිනේ මහා විනාශය වෙනකොට ඒ තොරතුරු දැනගෙන කටයුතු නොකිරීම පිළිබඳ වගකීම් කවුද කියන එක වීදුරු කාමරේ කණ්ණාඩියක් ගිහිලා ඉස්සරහට ගිහිලා ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට බලන්න කියනවා. ඒ මහා විනාශයට කවුරුත් නෙමෙයි, මුළු රටක් මුණ දුන්නා ඒ කඩාවැටීම. අද අපිට කියනවා යහපාලනයක් තිබුණා කියලා. එතනින් පස්සේ ආර්ථිකය තවත් හෙල්ලිලා වැටෙන පටන් ගත්තා. සංචාරකරන්ගේ පැමිණීම අර්බුදයකට පත් වුණා. ඊට පස්සේ ඇමතුමා ඉන්නවා, එතුමාලා උත්සාහ දරලා යලිත් පණ ගන්නට පුළුවන්කම ඇති වුණා. නමුත් මෙයින් ඇතිවෙච්චි දැවන්ත පසුබෑම සෙල්ලීම අපි අමතක කළ යුතු නෑ. 2009 අපිට බාර දුන්නේ ඒ කඩා වැටිච්ච රට. 2020 ගරු කතානායකතුමනි, කෝවිඩ් ආවා. ලෝකේ අනික් රටවල් වගේ මේ සියලු අපේ ගහර අපේ ආණ්ඩු ගමන් කරති වෙනවා. අධිකරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපේ ජනවරමේ තුලින් කටයුතු කිරීමේ හැකියාව අපි ඇති කරා. 2021 කෝවිඩ් තවමත් බාධා ඇති කරනවා අදත්. මේ කිසිවෙකුට කියන්න පුළුවන්ද, මං කියවපු සංඛ්‍යා ලේඛන අනුව ලෝක ආර්ථිකය වේගෙන් වර්ධනය වෙමින් පවතින කියලා නැහැ. එක්සත් ජනපද ඇමරිකාවේ සුමාන දෙකක් නැහැ. කොංග්‍රස් මණ්ඩලයට ගිහිල්ලා තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. මොකටද? ලෝකයේ පෝසත්ම රට කියන එක්සත් ජනපද ඇමරිකාව. මේගොල්ලන් කතා කරනවා ඒගොල්ලන්ට පුළුවන්ලු ගිහිල්ලා සල්ලි අරන් එන්න. මේ විහිළු කතා. එක්සත් අපි රටක් කැටියට මුදල් ඇමතිතුමා ගිය සතියේ ලෝක බැංකු ආවා. අපි සාකච්ඡා කරා. ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරන කිසිම මැලිකමක් අපිට නැහැ. යම් මංශවලට ආධාර අකණ්ඩව ගෙන ඉදිරියට ගෙන යන්න ඒ අයගේ සහයෝගය අපිට ලබා දෙන ජනාධිපතිතුමත් සම වෙලා ගියා. ඒ නිසා නැති ප්‍රශ්න කෙරෙහි විශ්වාසය තබන්නේ ඇයි කරු කතානායකතුමනි? රට කඩා වැටෙනවා කියලා ආණ්ඩුවක් ලැබෙයි කියලා හිතන් ඉන්නවා. මොකක්ද 2020 කිව්වේ? මේ පාර්ලිමේන්තුවේදි කිව්වා ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නෙට කාගේවත් සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. මේ විපක්ෂෙමයි. ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නේ කලමනා කරගන්න බැරි වෙනවායි කියලා. මහා විනාශයක් වෙනවා කියලා. ඒ ජයගත්තේ නැද්ද අපි? ඒ කලමනාකරණය කරගන්න පුළුවන් උනේ නැද්ද? ඒ පුළුවන් වීම නිසා ආර්ථිකය යලි පණ ගැන්වීම ආරම්භ වෙලා නැද්ද? ඒ නිසා කලින් කලට විපක්ෂය තමන්ට තෝරා ගත්තා වූ මිත්‍යාවන් පස්සේ ආණ්ඩුව කඩා වැටෙනවා කියන එක පෙන්වමින් ජීවත් වෙන්න තමයි දේශපාලන වශයෙන් උත්සාහ දරන්නේ. රටට ජනතාවට තිබෙන ආදරයක් ගැන මං හිතන්නේ නැහැ මේ අය ජාතික වශයෙන් කල්පනා කරනවා කියලා. ඒ නිසා අදිෂ්ඨානයෙන් 2021 හරහා ගමන් කරන්න ගරු කතානායකතුමනි, මේ අයවේ මං කාලි ගන්නේ නැහැ වැඩි කුඩා දරුවන්, කිරි දෙන මව්වරුන්, වැඩිහිටියන් ඇතුළු සමාජයක් විසින් රැක බලාගත යුතු සියලු කොටස් වෙත පූර්ණ අවධානය යොමු කරන ලදාය වේ. අභියෝගාත්මක කාල පරිච්ඡේදයක වුණත් මේ කටයුතු ඉෂ්ට කර තිබෙනවා. ඒ වගේම රටේ විවිධ ක්‍රියාකාරී ආර්ථික බලවේගයන් එකවර කිසි කලකටත් වඩා වැඩි වටිනාකමක් ගෙන දෙන ප්‍රතිපාදන අයවැය ලේඛනයෙන් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි බලශක්ති සමීකරණය රටේ ආර්ථික ක්‍රියාවලයට සහනයක් දෙන නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන, ඒ සඳහා අඛණ්ඩ සැපයුමක් ලබා ගත හැකි බලශක්ති ආරෝපණයක් අවශ්‍යයි. ඒ අතරම පරිසර හිතකාමී සූර්ය ශක්තිය, සුළං බලය, අලුත් ජලවිදුලි ආදී ප්‍රභවයන් කෙරෙහි ස්වභාව ධර්මයාගේ දායාද ඇති රටක් හැටියට මෑත කාලයේ පුළුල්මතන ආයෝජනය ඇති ආයවයක් බවට පත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ පුරා ඇති ග්‍රාම සේවක වසං 14,500ටම එකම ප්‍රමාණය උතුරු කරේ පේදුරු තුඩුවේ ඉඳලා දකුණු කරේ දෙවිඳුර තුඩුවට හැම ග්‍රාම සේවක කොටසකටම එකම ප්‍රමාණය. ඒ වගේ කවුරු දින්න පළාත් පාලන කොට්ටාසවල කවුරු පැරදිලා හිටියත් මන්ත්‍රීවරු අඩුවෙන් පත් වෙලා ඉන්නවා නම් විරෝධ පක්ෂ දිනපු අයටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ලටත් එකම ප්‍රමාණය ඍජු ප්‍රධානයන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන අයවැයක් බවට පත් කළා තිබෙනවා. මෙවැනි යෝධ පියවරක් ගැනීම මම හිතන්නේ මුදල් ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. කෙලින්ම ගමට මේ ශක්තිය ජාතික නිෂ්පාදනය වැඩි කරන්න, ජීවනෝපාය මාර්ග වැඩි කරන්න, විවිධ කටයුතු සඳහා එදිනෙදා මහජනයාගේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් ආවයක් පටපත් කරලා තියෙනවා. ඉතින් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමෙක් නැගිටලා කියනවනම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා රට ආණ්ඩුව, මම දන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂය අපිට ඒ කාලෙ මෙහෙම සැලකුවේ නැහැ ගරු කතානායකතුමනි. අද රටේ හැම කොට්ටාසයකටම, රටේ හැම ජන කොට්ටාසයකටම, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර සම්පූර්ණ ලෙස ආවරණය වෙන පරිදි දැවන්ත ආයෝජනයක් කරලා තිබෙනවා. අපේ රටේ විශාලතම ජයග්‍රහණ කෘෂිකර්මය වගේම සෞඛ්‍ය හා අධ්‍යාපනය තමයි අපේ රටේ තියෙන ලොකුම ජයග්‍රහණයක්. ඒවා කිසිවක් අඩු කරලා නැහැ. කිසිම ශාස්ත්‍රයක විශ්වවිද්‍යාලයේ සිට පළමෙනි වසරේ ප්‍රාථමිකයේ සිට සෑම ශාස්ත්‍රයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. ඒගොල්ලන් හිටියනම් ගුරුවරුන්ගේ විෂමතාවය විසඳනවා කිව්වද 94 ඉඳන් මේ ප්‍රශ්නේ තිබුණා. ඒගොල්ලන් යාන්න ආවා ගියා. ආවා ගියා. අපි මැරී පුදුනේ නැහනේ. ආවා ගියා. යහපාලනයකුත් තියාගත්තා. විසඳුවාද? නැහැ. යෝධ මුදල් ප්‍රතිපාදනය. මුදල් ඇමතිතුමා මේ විෂමතාවය හමාර කළා. ඉතාම වැදගත් ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවකට අධ්‍යාපන ශාස්ත්‍රයේ විදුහල්පති ගුරුවරුන්ට ලබා දෙන්න රුපියල් බිලියන 30ක් 32ක් වෙන් කළා තිබෙනවා. ඒ කෙලින්ම තියෙන ප්‍රතිපාදනය පමණයි. මගේ මිත්‍ර ලක්ෂ්මන් කියලා මන්ත්‍රීතුමාට කියනවා තව බිලියන ගණනාවක් එතුමා පළාත් සභාව මගින් අධ්‍යාපනයට වෙන් කළා තියෙනවා. 107.5% ඉක්මවලා තියෙනවා. තව ශාස්ත්‍ර ගණනාවකින් මම විශේෂයෙන් ස්තුතිමන්ත වෙනවා. පුද්ගලික ශිෂ්‍යයන් ගමන් කරන විවිධ ගමනාගමන පහසුකම් වලට වෑන් රථවල සිට බස් කුඩා බස් රථ සඳහා වෙනම මුදලක් වෙන් කරලා තිබෙනවා ගරු කථානායකතුමනි. ඇයි මේ අර්බුදකාරී කාල පරිච්ඡේදයේ අපි සෞඛ්‍යයට ගරු කරමින් මේ කටයුතු කරන්න ඕනේ. ඒ සෞඛ්‍යයට ගත කරමින් කටයුතු කිරීමේදී අතිරේක වැයක් ඒ ප්‍රවාහන අංශවලට වැය වෙනවා. ඒවා පිළිගෙන තියෙනවා මුදල් ඇමතිතුමා. ඒකට වෙනම මුදල් වෙන් කර තිබෙනවා. ඒ නිසා මා හිතනවා අපේ ගරු ඇමතිතුමාලා මේ වැදගත් අවස්ථාවේදී මම සටහන් කරොත් ඉතාම වැරදි, ඉතාම නිවැරදි ඓතිහාසික සම්දිස්ථානයක් අධ්‍යාපනයට මේ ලබා දීලා තිබෙනවා. Historical milestone in the education sector of Sri Lanka. අපි එතනට හැරිලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලේ දැනුමෙන් සමන්විත අලුත් පරම්පරාවකට රට හැරෙන්න අවශ්‍ය සියලු ආයෝජනය යළි ඇති කර තිබෙන බව මම විශේෂයෙන් මේ අවස්ථාවේ අයවැය ලේඛනයේ සම්බන්ධව කියන්නේ. ඒ නිසා පාසල් ප්‍රාථමික ද්විතීයික විශ්වවිද්‍යාල වෘත්තීය දුරස්ථ නව තාක්ෂණ අධ්‍යාපනයේ එවාගේම දහම් ආගම් අධ්‍යාපනය වෙනුවෙන්ද එලෙසම මුදල වෙන්කර තිබෙනවා. අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් මේ මගින් තැන්පත් කළ තිබෙනවා. එය නැහැ කියවන නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදරදරේ දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියන එක කියන්න ඕනේ. පාසල් විවෘත කළ තියෙනවා ඔක්තෝබර් මාසයේ පළවෙනිදා. තමයි සෞඛ්‍ය නීති ඉවත් කරේ. ඔක්තෝබර් මාසයේ පළවෙනිදාන් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන්කම ආවේ. ප්‍රාථමික පන්ති වලින් ආරම්භ වුණේ 240,000 ගුරුවරු ඔක්කොම එන්නත් කළා තිබෙනවා දෙවරක්. ඒ එන්නත් කළා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන්කමට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසල් වල ආරම්භ කරනවා කර කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ after the lockdown that the schools have opened irrespective of political priorities that we stand for. It is our children who are going to school. They will be going through school and going up the ladder to enter the future as across the universities and other areas that are being opened. ඒ නිසා කුඩා දෙයක් අල්ලගෙන මහ බරක් ඇටියට පෙන්වන විරුද්ධ පක්ෂය තවත් අසාර්ථක වුණා. ඒ කියුවා මේ අපිට මේකට ගෙවන්න සල්ලි නැහැ කියලා. This අපි සාකච්ඡා කරමින් කොටසින් කොටස ගෙවන්න උත්සාහ දරලා එයට එකඟ නැත්තම් මුදල් ඇමතිතුමා පැමිණලා තියෙනවා. යළිත් මම සඳහන් කරනවා කොහොම හරි මේ දැවැන්ත මුදල ලබා දීලා තිබෙනවා. ඒ තරම් ඓතිහාසික අවස්ථාවකට අපි පැමිණියාම විපක්ෂය දැන් යළිත් කතා කරන්න හදනවා මොකක්ද අපි කර දෙන්නේ කියලා අහන්න. ගරු කතානායකතුමනි, මට මතකයි අපේ ක්‍රමකරු ඇමතුමා ඉන්නවා, නමුත් මම සිහිපත් කරන්න ඕන. එදා විපක්ෂය මේ වගේම නැගිටලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා කොවිඩ් හරහා ලක්ෂ ගණන් මිනිසුන්ට රස්සාව නැති වෙනවා කියලා. වැඩ පොළවල් වහනවා කිව්වා. දහස් ගණන් හෙටානින්ද පාරට එළියට දානවා කිව්වා. දොර ඒ අයගේ රක්ෂාවල් නැති වෙනවා කියලා. නමුත් මම කියන්නට ඕනේ ලක්ෂාවල් රක්ෂාවල් ලක්ෂ ගණනින් නැතිවීම වළක්වන්න කම්කරු අමාත්‍යවරයා හැටියට මට එදා මැදිහත් වෙන්න පුළුවන්කම ඇති වුණා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම ටාස්ක් ෆෝස් එකේ බැසිල් රාජපක්ෂ මැතිතුමා අපි ත්‍රිපාක්ෂික එකඟතාවයකට ආවා. කිසි කෙනෙක් අස් කරන්නේ නැහැ කියලා. අපේ ආණ්ඩුව වැඩ කරන ජනතා හිතකාමී. ඒ වගේම නිෂ්පාදනය යළි පටන් ගමු කියලා ක්‍රමානුකූලව. ඒ අනුව තමයි ඒ ත්‍රිපාක්ෂික ගිවිසුම සාර්ථක වුණේ. ඔබලා එදත් ඇවිල්ලා කිව්වා ලක්ෂ ගණන් මිනිස්සු එළියට දානවා කියලා. ඔව්. මොකද ඔබලා බලන්නේ පොතේ ගුරු හැටියට අනිත් දේ විතරයි, යථාර්ථය නෙමෙයි. ඉන්දියාවේ ලක්ෂ ගණන් එළියට දැම්මා ෆැක්ටරි වහලා. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයකට පරිවර්තනය වෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ. මාසිකව රුපියල් 14,500කට අවම ගෙවීමක් ගෙදර සිටියන් ලබා දුන්නා. කම්කරු ඇමතිතුමායි ආරක්ෂා තියලා තිබෙනවා. ඒ වගේම නිෂ්පාදනය පටන් ගත්තා. Especially apparel sector started to re-export, reorient and re-export. ඒක අමතක කරන්න එපා. ඔබලා කිව්වා අපිට කිසි දෙයක් පිට රට පටවා ගන්න බෑ කියලා. මගේ මිත්‍රවරුනි, ලෝකේ අපි විතරක් නෙමෙයි කන්ටේනර් ගමනාගමනය යන්නේ හිටියා. අමතක නැද්ද? නැව් ගමනාගමනයට කන්ටේනර් පටවන්න බැරි තත්ත්වයක් ලෝකේ තිබුණා. අදත් සම්පූර්ණ වෙලා නැහැ. තමුන්නාන්සේලා ඇවිල්ලා කතා කරනවා ඇයි ශ්‍රී ලංකාවට අර්ග කරන්නට බෑ මේක කරන්නට බෑ කියලා. නමුත් මේ වෙනකොට රබර් මිල නැගලා තියෙනවා. කිරියල්ල මන්ත්‍රීතුමාගේ අර ගම් පැත්තට ගියා නම් රබර් මිල නැගිට බෑ. ගම්මුඛයායි ටෙලිෆෝන් කෝල් එකෙන් ආපු පණිවිඩේ නෙමෙයි ගම් වල කාන්තාවන් කියන්නේ රබර් කිරි කපලා අපිට දැන් ටිකක් වැඩි කියලා. ඒක මම මේ කියන්නේ. ඒක නිසා අපිට ඒ වගේම අනිත් මිල වැඩි කර ගැනීමේ උත්සාහයකට මේ අවලේඛනය ලබා දෙලා තිනු. මම අපේ මිත්‍ර රටවල් ගැන සඳහන් කර අපිත් එක්ක ඔක්කොම මනාපලු. අපිත් එක්ක මනාපණං අපිට ඉන්දියාව ලබා දෙයිද එන්නත් නොමිනේට් ලබා දුන්නා, මුදලටත් ලබා දුන්නා. ඉන්දියාවේ අටලේ අර්බුදයක් වෙනතු. චීනේ ලබා දුන්නා යෝධ ප්‍රමාණයක්. ස්පුට්නික් රුසියාව ලබා දුන්නා, ඇමරිකාව ලබා දුන්නා, යුරෝපය ලබා දුන්නා. ඉතින් ඒ තමුන්නාංශලා කියනවා අපිට ජාතියන්තරව මිත්‍රයන් නැති නැහැ කියලා. ඉතින් මේ වගේ බොරු කා සඳහාද කියන්නේ? රුසියාව, ජපානය, මැද පෙරදිග වැනි රටවල් වල ආර්ථික ශක්තිය ලැබුණා. ඒ වගේම විශේෂයෙන් විවිධ රටවල මහ බැංකු, ශ්‍රී ලංකා මහ බැංකුව සමග මූල්‍යබෝධයට අතිව කටයුතු කරා. කිසිම රටක විශ්වාසය නැත්තම් මෙහෙම කටයුතු කරන්නේ කොහමද? අපෙන් අහනවා. ගරු මුදල් ඇමතිතුමා පැහැදිලි කරා ඔබලා සවන් දුන්නා, නමුත් ඔබලා කැමති කියන්න රටට මේක කරන්න අමාරුයි කියලා. විදේශ ණය කෙරෙහි තිබුණු දැවැන්ත බර අඩු කරගෙන යෑමට රජයේ ප්‍රතිපත්ති හැටියට කල්පනා කරලා තිබෙන නිසායි මේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වුණේ. ඉතින් ඔබතුමාලා ඒ වෙනුවට කියන්න හදන්නේ අපට රට කරගෙන යන්න බෑ. ශ්‍රී ලංකා is making use of all financial instruments available to us. We didn't invent any of these, my dear friends. They existed around the world. Various countries have used them under different conditions. Swaps, bonds, barter, FDI, joint ventures and such kind of instruments. Instead of heavy borrowings, if available to us, we will use without hesitation, but under certain conditions that we will stick to. That is what we have stated. Vipakshaya tawat boru kiwwa. Videsha naya warika gewanna beri wenawa kiyala eka thamai mama kiwwe. Beri unada? Naya okkoma gewwada dakwa. Dan ithin kiyana ape ithiriye tiyenne. Api naya gewala thibena bawa සත්‍ය හැටියට ඔබතුමාලා පිළිගන්න ඕනේ. ඒ වගේම මුදල් අමාත්‍යතුමා ඒ විශ්වාසය ඇතිව තමයි ඉදිරියේදීත් අපි ණය ගෙවන්නට පුළුවන්කම කෙරෙයි මේ අයවැය ලේඛනයේදී විශ්වාසයෙන් සඳහන් කරේ. මගේ මිත්‍ර හර්ෂ සිල්ල හිටපු ඇමැතිතුමා සඳහන් කර විදේශ රැකියාවල් වලින් ලැබෙන සල්ලි අපි උගස්තියන්ට දෙනවා කියලා. ඒව ලංකාවට ලැබෙනවා නම් ඒව ශ්‍රී ලංකාවේ ආර්ථිකය විදේශ විනිමය බවට පරිවර්තනය වෙනවා. ඉතින් විදේශ විනිමය නැහැ කියලා කියන කතාව එක පැත්තකින් කියමින් අනේ පැත්තෙන් කියනවා විදේශ විනිමය ලැබෙන දේ මේවා ගෙවන්න හදනවා කියලා. Sri Lanka has honored all foreign debt payments that were due within the past 2 years amidst the COVID crisis, misleading false statements by the opposition. Irrespective of what opposition is saying, we have fulfilled our financial obligations and won the trust of the international financial agencies that we are in the present circumstances amid all these problems that we are managing without going into any kind of a sovereign default. You all were predicting. This house remembers what you all were saying, that we are going into a sovereign default. How many times you all have repeated this in the house? Why are you all behaving like this? The international crisis, all of us must protect our citizens, our country and our economy, not look for other reasons to oppose. Mama hitanawa me nisa garukata nayakathumani අද වෙන විට ලෝකේ න්‍යායාත්මක ආර්ථික විශ්ලේෂණ විශේෂයෙන් උපදෙස් සියල්ල බොරු මිත්‍යාවන් බවට පත් වෙලා තිබෙනවා. මගෙත් එක්ක සමහර විට මගේ හිත මිත්‍ර හිටපු අග්‍රාමාත්‍යතුමා එකඟ වෙයි. මහජන එක්සෝප් පෙරමුණ හැමදාම මේ පොතේ ගුරුවාදය ප්‍රතික්ෂේප කළා. හෙලා දැක්කා ලෝකේ දියුණුමයි කියන ආර්ථිකයන් උත් අද කෝවිඩ් නිසා අමාරුවේ වැටලා මං කලින් කිව්වා. ඒ මාස එක්සත් ජනපද ඇමරිකාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලය ණය සීමාව වැඩි කරා යෝග්‍රී. ඒ වගේම අනිත් රටවල් මේ විදියටම ආර්ථිකයේදී වෙනද වගේ එක න්‍යායාත්මක ෆෝමුල. There is no static formula. This is where you all in the opposition and we have to think. This is what the Honorable Minister of Finance has very clearly stated. Some say, we know from both sides, from the right to the left, all the theories have been worked out today in order to achieve the progress and protection each society wants in this crisis. Because we have never faced this crisis before. Loka yuddhaya kava ivaruna. Namut loka yuddhaya nime minis jeevita pilimada avinichita bhave kiyanne. මගේ කතාව අවසන් කිරීමට මත්තෙන් ඒ නිසා අපි මොන ආර්ථික න්‍යායේ පොතේ ගුරු වාදයන්ට ගොදුරුව සිටියත් එයින් මිදුණු යථාර්ථික වැඩපිළිවෙළවල් වලට අවතීර්ණය වෙන්න ඕන බව තමයි මේ අයවැය ලේඛනයේ මම හිතනගරු මුදල් නැමැතිතුමා මං කලින් කිව්වා ඒ තවදුරටත් සඳහන් කරන්න ඕනේ ග්‍රාමීය ආර්ථිකයේ දේශීය ආර්ථිකයේ ශක්තිමත්ම භාවය ඇති කරන්න අයවැය ලේඛනයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. The rural economy to be the forerunner of the national economy. You are not going against the private sector. We are not going against any other sector. He has revived, he has agreed to revive and given assurance to even the cooperative sector. මම ස්තුතිවන්ත වෙනවා. අපේ මන්ත්‍රීතුමා අපේ පළාත්වල ඔබේ ආණ්ඩු හොඳින් වැඩ කරා කියලා කිව්වා. පසුගිය කාලෙම ණය ගෙවා ගන්න බැරිව අසරණව ග්‍රාමීය සම්පකාරවල තැන්පත් කරපු කෝටි ගණනක මුදලක් තැන්පත් කරපු අයින්සෙල් ගැමි ජනතාවගේ ඒ මුදල් නැතිව ගියා. Central Bank did not act as a reserve. Similarly, Central Bank failed to act in terms of some other finance companies. This is why they were collapsing. Before they collapse, the necessary steps have to be taken. Otherwise, we have to reimburse what has been lost. Daru mudal namathi thuma e naya sampooranen yali geva demimata ha sampakara anse garu kathanayaka thumane dalen ehat sampakara sangam gananawak ese tanpat karapu mudal e ayata ahimi vela thiyenot ඒ සියලු දෙනාට ඒ විශ්වාසය ඇති කරලා තිබුණා. ඉතින් අවසානයේදී ගිය ආණ්ඩුව වැඩේ වරද්දගත්තේ මහා බැංකුවේ මහා හොරකමින්. මේකෙන් තමයි ගිය ආණ්ඩුව ආපු හැටියෙම වැඩේ වරද්දගත්තේ. ඉතින් මුදල් මන්ත්‍රීතුමා ආවේ කතාවේ කියනවා, මගේ මිත්‍ර කිරියල්ලේ මන්ත්‍රීතුමාට ඒක මතක නැහැ. මහා බැංකුවට සිද්ධ වෙච්ච දේ ඒක තමයි ආර්ථිකයේ කැළඹපු ලක් කරපු පසුගිය රජය සමග ශ්‍රී ලංකා මහා බැංකුවේ මහා වජ්ජාවට මුල් වුණු පර්පෙචුවල් ට්‍රෙෂරිස් නමැති සමාගමට අයතා ලෙස මූල්‍ය වංචා සහගත උපයාගත් ඒ ප්‍රධාන හැම සතයක්ම යළි භාණ්ඩාගාරයට ලබා ගැනීමට අයවැය ලේඛනයේ ප්‍රකාශ කළා. ඉතාම වැදගත්. ඒ තාම හමාර නෑ. ඒ මුල් ගිය තැන් ඒ කෙසේ වීදී ගියාද කියලා සොයා බලන්න. ඔබතුමාලගේ ආණ්ඩුකාරතුමා මහා බැංකුවේ අධිපතිතුමා තාම ලංකාවට එන්නේ නැහැ. මේ ඔබතුමාලගේ මුදුන් මංකල් මුදුන් මල්කඩ මහා බැංකුවේ ඉහළින්ම තියපු කෙනා. එයා කොයි රටේ හැංගිලා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමාලා දන්න කොයි රටේ හැංගලා තියෙන හැංගලා තියෙන්නේ කියලා. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඒ ටික සඳහන් කරේ. මොකද අපේ මධ්‍යම බැංකුව මහා බැංකුවට එවැනි මහා විනාශයක් සිදුවෙන බලන් හිටපු ආණ්ඩුවක්. ඉතින් අද ඔබ ඇවිල්ලා කතා කරන්නේ මූල්‍ය සාධාරණකම ගැන. මම කතාව අවසන් කරමින් ගරු කතානායකතුමනි, අවසානයේදී මම අවධානය යොමු කරන්න කැමති ගරු මුදල්මතුමන්, ඒ වගේම විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමලාගේ, I wish to bring to the notice of this house on the latest findings of Professor David Card, the 2021 Nobel Prize winner in economics. He and his colleagues' research work has established that the minimum wage helps to create more jobs, more economic power, more purchasing power. This new finding definitely is totally in contrary to the established economic dogmas. That is why we don't want to trust or encourage the pothe guruwadaya. Me avama aadaya marga piliganim thamai ape idiriyata gaman karanne. Ape aduma aadayan labana amaruwen jeevath wenna janathawage prashneyata suvisheshawa avadana yomu karanne me aya lekhane utsahaya ita pahaduwa pennum kallathune. Eta thawath apita ekathu kara haki සෑම ශක්තියක්ම ඉදිරි කාලේ එකතු කරන්නට ඕනේ. මොකද අඩුම ආදායම් ලැබෙන ජනතාව තමයි වැඩිම මේ පීඩණයට මුහුණ දෙන්නේ. ඒ වගේම අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂි කර්මාන්තයට, වාරි කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් අයවැය ලේඛනයෙන් ලබා දීලා තිබෙනවා. ගොවි ජනතාවට ලබාගත හැකි වැඩි ආදායම් මාර්ග ඇති කිරීම සඳහා පසුගිය කාලෙම ස්ථාවර මිල වැඩි කිරීමක් කරා. ඒ තුළින් ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි වුණා. අපි සමාව ධර්මයේ ප්‍රතික්ෂේප නොකර අපේ ගමේ සිට ග්‍රාමීය ආර්ථික යළි පණිගන්වන දැවැන්ත උත්සාහයකට අවතීර්ණ වෙමු. අයවැය ලේඛනය අද ඉදිරිපත් කරලා මේ විවාද කරන අවස්ථාවේදී අපි සමස්ත අයවැය ලෙස බලන ලෙසත් ඉතාම පොඩි පොඩි කෑලි අල්ලාගෙන හෝප් එදිනදාට ලැබෙන ප්‍රවෘත්ති කීපයක් අල්ලාගෙන විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික කළමනාකරණය මෙලෙස විවේචනයට ලක් කරන්නට නැගී සිටීම ගැන පොදු ජනතාවගේ පැත්තෙන් ලබා දෙන සහනමය අයවැය කියවා බලන ලෙස යළි සඳහන් කරමින් උට්ටාන වතෝ සති මත උට්ටාන වීරෙන් අතිශය නැති මිනිස්සු එකතු වී දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව උසමා තබා ආරක්ෂා කිරීමට අපි කැපවීම. ස්තුති ගරු කතාන.
නාන් කිරුවා කීප වතාවක් එතුමා කිව්වා පර්පෙචුවල් ට්‍රෙෂරිස් හොරසල්ලි කියලා. හරි, ඒක අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව කොතරම් බංකරුද කිව්වොත් හොරසල්ලිත් ගත්තා. අයවැය හියේ පීවන්න ලැජ්ජයි. හොරසල්ලිත් ගත්තා.
හරි, රෝවිස්තුදී වන්දබල් රාසමාණික්කම්. Thank you, thank you, thank you.
ඔව් සභානායකතුමා.
ආ කියපු දෙයට perpetual treasuries පිළිගත්තා ඔව් මේ පළවෙනි කටෙන් කියුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ තාමනේ කතා කරන්නේ. වංචා කරලා මහා බැංකුව හොරගම් කරා. මීට වඩා හොරකම මොකද කතා නායකතුමනි? මහා බැංකුවක් රටක හොරගම් කරන්න පුළුවන් නම් ආණ්ඩුවකට. මම කියනවා පෘතුගාලේ කියවා බලන්න පොත. I gave the honorable prime minister at that time. පෘතුගාලේ මහා බැංකුව හොරගම් කරපු මිනිස්සයා. හොයාගන්න බැරුව හොයාගත්තේ අප්‍රිකාවේ කැලාවකට ගිහිල්ලා. කැලාවකට ගිහිල්ලා ගෙන පොතක් ලියලා තියෙනවා. මේ අය අර වීදුරු ගෙවල් වල තියලා රටට ප්‍රදර්ශනය කළ යුතු මිනිස්සු.
ඔව් ඔව් ක්‍රියාලවත්. ඔව්.
පොයින්ට් බෝඩ් මම කියන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ අපි කෝප් එකේ සභාපතිකම අපි ගත්තේ නැහැ. අපි දුන්නේ ජේ.බී.පී. එකට. අපේ ආණ්ඩුව ඒ කාලේ තමයි මේ හොරකම හෙලිදරව් උනේ. නමුත් මේගොල්ලන් කෝප් එක දීලා තියෙන ඒගොල්ලන්ගේ ආණ්ඩු පක්ෂයයට සීනි වංචා කෝටි 15000යි හෙව්වද?
ඒ ඇති.
හෙව්වේ නැහැ.
හරි බොහොමද. මම ගේ අපේ ගුණසරවන්තයා ඇමතුමා කියන්නේ.
ගරු කථානායකතුමනි දිනේෂ් ගුණවර්ධන අමතුමා කතාවෙන් පස්සේ මන්ත්‍රීතුමා නැගිටලා ගිරියල්ල මන්ත්‍රීතුමා කියනවා මේ ප්‍රපෝෂන් ට්‍රෙෂරි සමාගමේ තිබුණු මේ මුදල් ටික ඔව් අපි ගත්තා. මුදල් අමතුමා ඒක අයවැයෙන් ගත්තා. මෙතුමාට ඒකට ඇඟේ අමාරුවක් තියෙනවා. මොකද ගිය ආණ්ඩුවේ මේගොල්ලෝ තනි කර මේ සල්ලි වලින් තමයි දේශපාලනය කරේ. එක සංවිධායකවරයෙකුට ගෙව්වා ලක්ෂ 200 ගානේ සල්ලි වලින්.
හරි බොහොම ඉස්සරහ.
දැන් මේ ඉතුරු සල්ලි ටිකක් තියන් ඉදී ඊනඟ දන්දට.
ඔන්නර ප්‍රාසමණිකයෝ you continue.
බොහොම ස්තුති. ගරු කථානායකතුමනි, ඇත්තටම මගේ කතාවට ප්‍රථමයෙන් මේ හොරකම් ගැන කතා කරනකොට ආණ්ඩු පක්ෂේ විපක්ෂේ දෙගොල්ලම හොරකම් ගැන කතා කරනවා. හොරකම් කරපොයි අල්ලලා හිරේ දාන්න අපිත් ආසයිව බලන්න. මේ ලංකා බැංකු මහ බැංකුවෙන් හොරකම් කරපොයි ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න අපිත් ආසයිව බලන්න. ඇත්තටම මගේ අද මම ප්ලෑන් කරපු මගේ කතාව මම කතා කරන්න කලින් මම ඇත්තටම බලාපොරොත්තු වුණා අද අපේ මේ මිනිස්ටර් අලි සබ්‍රි මහත්මයා ඉදී කියලා මිනිස්ටර් ඔෆ් ජස්ටිස් මේ පොඩි ගැටලුවක් ගැන අහන්න. එතුමා නැති නිසා මම මේක අපේ මුදල් ඇමතුමාට දෙන්නම්. පොඩ්ඩක් මේක ගැන හොයලා බලන්න ගරු මුදල් ඇමතුමා. LLB entrance exam එක ඊයේ මං හිතන්නේ open university එකේ තිබ්බා. ඒකේ ඉංග්‍රීසි, තමිල් සහ IQ කියන paper එක කලින්ම ලීක් වෙලා තියෙනවා මේ work with ප්‍රමුඛ කියලා මේ institute එකකින්. ඒක ලීක් වෙලා තියෙනවා open university එකේ law exam එක. මම මේ ෆයිල් එක එවන්නම්. පුළුවන් නම් මේක ගැන හොයලා බලලා දිනේෂ් කුමාර ඇමතුමා තියෙනවා. මම මේක ගැන මේ හොයලා බලන්න මං එවන්නම්. உண்மையிலே இன்றைய நாளிலே எங்களுடைய இந்த வரவு செலவு திட்டத்தை பற்றி ஒரு சில விடயங்கள் நான் தமிழ் மொழியிலே நிச்சயமாக சொல்ல வேண்டும். உண்மையிலே இந்த அரசாங்கமானது தெரிவு செய்யப்பட்ட ஆரம்பத்திலே, அதாவது கடந்த நல்லாட்சி இருந்த காலப்பகுதியிலும் சரி, அதுக்கு முன்பின காலப்பகுதியிலும் சரி, தமிழ் தரப்பு அரசோடு இணைந்தால் தான் நாங்கள் அபிவிருத்தி செய்யலாம் என்று சொல்லி ஒரு பேரை ஒரு மாயை உருவாக்கி கடந்த தேர்தலிலே தமிழ் மக்களுடைய வாக்கை பெற்று தமிழ் பிரதிநிதிகள் கூட இந்த பாராளுமன்றத்துக்கு தெரிவு செய்தவர்கள் தமிழ் மக்கள். ஆனால் இன்று வரைக்கும் உங்களுக்கு தெரியும், யுத்தத்தால பாதிக்கப்பட்ட ஒரு பிரதேசம். 30-40 வருடமாக நாங்கள் யுத்தத்தால பாதிக்கப்பட்ட ஒரு பிரதேசம். இந்த யுத்தத்தால பாதிக்கப்பட்ட பிரதேசத்திலே வாழும் எங்களுடைய மக்களுக்கு எந்த ஒரு நலன் சார்ந்த ஒரு விடயமும், இந்த விசேடமாக எங்களுடைய மக்களை குறிவைத்து எந்த ஒரு முக்கியமான விடயம் கூட இந்த வரவு செலவு திட்டத்திலே இல்லாத ஒரு கவலைக்குரிய ஒரு விடயம். உண்மையிலே எங்களுடைய மாவட்டங்களை பொறுத்தளவிலே வடக்கு கிழக்கிலே இன்றும் நல்லாட்சி அரசாங்கம் காலப்பகுதியிலே ஆரம்பிக்கப்பட்ட வீடு திட்டங்கள் 7000 மேற்பட்ட வீடுகள் வந்து இன்னும் முடிவடையாத நிலையிலே இருக்கு. அதாவது இந்த அந்த சஜித் பிரேமதாஸ் அவருடைய அந்த அமைச்சருடைய ஆரம்பிக்கப்பட்ட வீடு திட்டங்கள் இன்னும் முடியாத பட்சத்திலே இருக்கு. இந்த வீடு திட்டங்களை இந்த எதிர்வரும் காலத்திலே வரவு செலவு திட்டத்தினூடாக முடித்து தருமாறு கௌரவ அமைச்சரிடம் நான் கேட்க விரும்புகிறேன். அதே நேரத்திலே வேலை வாய்ப்பு தொடர்பான விடயங்களிலே எங்களுக்கு தெரியும், இந்த 100,000 வேலை வாய்ப்பு என்று சொல்லி ஒரு வேலை திட்டத்தை நீங்கள் ஆரம்பித்திருந்த நீங்கள், இந்த 100,000 வேலை வாய்ப்பு வேலை திட்டத்தை இலங்கையிலே 35,000 பேருக்கு மொத்தமாக நீங்கள் வேலை வாய்ப்பு வழங்கியிருந்தாலும் கூட தமிழ் முஸ்லீம் இளைஞர்களுக்கு இந்த நாட்டிலே 1,800 வேலை வாய்ப்புகள் தான் 9-ஆம் மாதம் அளவிலே வழங்கப்பட்டது. கௌரவ நிதியமைச்சர் அவர்களே, முடிந்தால் அந்த 100,000 வேலை வாய்ப்பின் கீழே எங்களுடைய வடக்கு கிழக்கிலே வாழும் தமிழ் இளைஞர் மட்டுமல்ல இலங்கையிலே வாழும் தமிழ் பேசும் தமிழ் இஸ்லாமிய இளைஞர்களுக்கு அந்த வேலை வாய்ப்பை வழங்குமாறு நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்திலே இந்த உள்வீதிகள் பொறுத்தளவிலே உள்வீதிகள் புனரமைக்கப்பட வேண்டும். அதே நேரத்தில் எங்களுடைய வைத்தியசாலைகள் புனரமைக்கப்பட வேண்டும், எங்களுடைய பாடசாலைகள் புனரமைக்கப்பட வேண்டும்.
ஆனால் வீரசுமன வீரசிங்க வில் டேக் த சேனல்
சாரி
Deputy Speaker is it's here. I didn't see it.
Thank you. எங்களுடைய வைத்தியசாலைகள் புனரமைக்கப்பட வேண்டும், எங்களுடைய பாடசாலைகள் புனரமைக்கப்பட வேண்டும். ஆனால் இருந்தாலும் கூட இந்த வரவு செலவு திட்டத்தினுடைய அதை காண முடியாது. ஆனால் எங்களுடைய பிரதேசத்திலே பசலையும் இல்லாமல் மீனவர்களும் பெரும் கஷ்டத்துக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கிறாங்க. உண்மையிலே கௌரவ நிதியமைச்சர் அவர்களும் இருக்கும் பொழுது இந்த விடயங்களை சிலதுகளை நான் சிங்கள மொழியிலே சொல்ல வேண்டும். அத்திரம மே பட்ஜெட்டே கதாவதக்கம் அத்திரம மே මගුල් ගෙදරක කතා කරන්න ඕන කතාවක් මල ගෙදරක කතා කරා වගේ තමයි අපිට නම් තිබ්බේ. ඒ කියන්නේ මේ බජට් එක ඇවිල්ලා ලංකාවේ තත්ත්වය අද නිකන් මල ගෙදරක් වගේ තියෙනකොට මගුල් ගෙදරක කොහොමද ස්පීච් එකක් දෙන්නේ? එන්නේ වගේ ස්පීච් එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් උනේ මේ මුදල් ඇමතුමගේ මේ බජට් ස්පීච් එකේ. ඇත්තටම අය වැය කියන්නේ අය සහ වැය දෙකම තියෙනවනේ. හැබැයි අය වැය කතාවේ අය වැය පිටුවල පිටු 300ක් වැය තියෙනවා නම් අය අපිට රෙවනිව් හම්බ වෙන්න තියෙන ක්‍රම තියෙන්නේ පිටු 30යි. ඒක නිසා අපි දන්නවා මේ ඉතාම අමාරු කාලයක් මේ අපි අපි මේ ඉන්නේ මේ ඉතාම අමාරු කාලයක මේ ලංකාවේ ආර්ථික ඉතාමත්ම අමාරුවෙන් ඉදිරියට ගෙන යන්න ඕන කාලයක තමයි අපි ඉන්නේ. ඒක අපිත් පිළිගන්නවා. හැබැයි මේ බජට් එක ඇතුලේ තිබ්බ යම් යම් දේ අපි මීට වඩා සමහර දේවල් අපි බලාපොරොත්තු වුණා අපේ ගරු මුදල් ඇමතුමාගෙන් අපිට සහනයක් ලැබෙයි කියලා. හැබැයි මේකේ තියෙන යම් යම් දේවල් බලනකොට ඉතාමත්ම ලංකාවේ ආර්ථිකය ගැන කිසිම උනන්දුවකින් නැතුව මේ බජට් එක බැලුවද කියන මට පොඩි සැකයක් එනවා. මොකද ඉස්සෙල්ලාම බැලුවොත් මේක යම් යම් වියදම් ගැන බැලුවොත් එහෙම මේ ගම සමග පිළිසඳර කියන වැඩසටහන යටතේ මම දන්න විදිහට මම හිතන්නේ එක ග්‍රාමසේවක වසමක මිලියන 3ක වැඩපිළිවෙලක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියන එක අපිට පැහැදිලි. හැබැයි මේ ගම සමග පිළිසඳර කියන වගේ වැඩ කටයුත්තක් මේ අවස්ථාවේ කරන්නේ ඉදිරි කාලයේදී එන ඡන්දයක් පදනම් කරගෙනද කියන සැකය අපිට තියෙනවා. ඇත්තටම ලංකාවේ අපි වියදම් අඩු කරගෙන ලංකාවේ පුළුවන් තරම් අපි වියදම් අඩු කරගෙන අනවශ්‍ය වියදම් අපි අඩු කරගෙන අපි ඉදිරියට යන්න ඕන කාලයක්. හැබැයි ඇත්තටම මේ 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 කාලවකවානුව තුළ ඡන්දයක් පදනම් කරගෙනද මේ මේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතාවේදී දෙමළෙන් කතා කරනකොට ඔබතුමා කිව්වා උතුරු නැගෙනහිරට කිසිම මේ අයවැයෙන් කිසිම වාසියක් නැහැ කියලා. හැබැයි දැන් ඔබතුමා සිංහලෙන් කතා කරනකොට කියනවා මේක ග්‍රාමසේවා වසමට 130ක් දීලා තියෙනවා.
ඔබතුමාගේ රීති ප්‍රශ්න.
ඔබතුමා දෙපිට කාටු කතා කියන්න එපා. ඔබතුමා හැමතිස්සෙම මොකද කරන්නේ? ඉංග්‍රීසි කතාවට එකක්, දෙමළ කතාවට එකක්, සිංහල කතාවට එකක්. ඔබතුමා ඩයස්පෝරා නියෝජනයක ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක පොයින්ට් ඔෆ් ඕඩර්යක් නෙවෙයි. ඔබතුමා අපිට මාතෘකාවේ මුලසුන ඉන්නකොට ඔබතුමා අපිට කියලා තියෙනවා අපිට හරියට කරන්න කියලා. ඉතින් මේ මෙතුමා පොයින්ට් ඔෆ් ඕඩර්යක් නෙවෙයි. ඇත්තටම ගරු මන්ත්‍රීතුමාම පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම මම කිව්වේ උතුරු නැගෙනහිරට ටාගට් විශේෂිත වැඩපිළිවෙලක් නැහැ කියන එක. ඔව් දිනේෂ් මහත්මයා.
Don't want to take your time. Now we are very clearly trying to revive the rural economy. That's why right across 14,500 Gram Sevak divisions have been given this investment and benefit. You don't worry about elections. When elections come, all of us can contest. There is no problem. It's scheduled for next year, but if you want, we have to bring the amendment for to hold elections.
ගරු මගේ හිතවත් ගරු ડોક્ટર ගලප්පති මන්ත්‍රීතුමා, මම දෙමළෙන් කියපේක මං හිතන්නේ ඔබතුමාට තේරුනේ නෑ. මම කිව්වේ 30 අවුරුද්ද යුද්ධයක මුහුණ දුන්න උතුරු නැගෙනහිරට විශේෂිත වූ වැඩපිළිවෙලක් කිසිම දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ අවුරුදු 30ක් අපි මේ පැත්තේ සංවර්ධනය කරන්න බැරි වුණා. විශේෂිත වූ වැඩපිළිවෙලක් කරේ නැහැ. ඒ වුණාට ගම සමග පිළිසඳර වගේ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේදී සුදුසුයිද කියන ප්‍රශ්නේ තමයි මම ඇහුවේ. එහෙම නැතුව මම දෙපිට කාටු කතාවක්වත් මම දෙමළෙන් කියන කතාවයි සිංහලෙන් කියන කතාවයි ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙම නැතුව භාෂාවත් එක්ක සෙල්ලම් කරන්නේ. මෙතන පරිවර්තනය තියෙන ඕන පුද්ගලයෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඔබතුමාට මම හිතන්නේ දෙමළේ මම හිතන්නේ ට්‍රාන්ස්ලේෂන් එක හරියට අහන් හිටියනම් පැහැදිලිව තේරෙයි. ඇත්තරම මම කියන්නාවේ මේ ගම සංගමක පිළිසඳර වගේ වැඩපිළිවෙලක් මේ අවස්ථාවේ කරන එක තුලින් අපි ලංකාවේ පුළුවන් තරම් වියදම් අඩු කරන්න ඕනේ. නැත්නම් අපිට ලංකාවේ ඇතුලේ තියෙන අපේ අයවැය කියන්නේ අපේ ආදායමයි අපේ වියදමයි අතර තියෙන පරතරය අපි පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ ගම සමග පිළිසඳර කියනක හරහා කරන සංවර්ධනය තුලින් රටේ ආර්ථිකයට තව ලොකු හානියක් වෙනවා කියන එක තමයි මම කිව්වේ. එහෙම නැත්නම් අපි සංවර්ධනයට විරුද්ධව යවත් නෑ. හැබැයි ඒ වගේම තමයි දැන් මේ රැකියා කිලෝමීටර් ලක්ෂේ පාරවල් ගත්තම අපරාධ ගරු ජොන්සන් එමත්ම හිටියනම් හොඳයි. මම ජොන්සන් එමත්වට මමත් මේ පාරවල් කීප එක ලැයිස්සුවක් දුන්නා. පුළුවන් නම් ගරු එමත්ම මේ පාරවල් ටික මේ අවුරුද්දේ හරි හදලා දෙන්න. ගිය අවුරුද්දේ හදලා දුන්නේ නැහැ. හැබැයි මම දන්නවා ADB බැංක් එකෙන් හදපු I project කියන පාරවල් වල එහෙම මේ පාරේ තියෙන economic benefit එක බලලා තමයි මේ පාර decide කරේ. මේ පාර හදනවද නැද්ද කියලා. ඒ කියන්නේ මේ පාර හදන එකෙන් ලංකාවේ ආර්ථිකයට මොන හරි වැදගත්කමක් තියනවද කියන එක බලලා තමයි ඒ පාරල වැවමල්ල කිලෝමිට ලක්ෂේ පාරගත්තම තම තමන්ට ඕන පාරවල් ප්‍රාදේශසභ මන්ත්‍රතුමාගේ ගෙදරට යන පාර නැත්තං පාක්ෂිකයට අවශ්‍ය පාර නැත්තං ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අක්කගේ පාර ඒවගේ අපේ දිස්ත්‍රික්කවල එනවා ඉතින් මං කියන්නේ මේ කිලෝමීටර් ලක්ෂේ පාරවල් අවශ්‍යයි තමයි සංවර්ධනය කරන්න පාරවල් ඕනේ හැබැයි ඒ ආර්ථිකමය වශයෙන් we have to do build roads that economically contribute to our national debt crisis so අපිට පුළුවන් වෙන්නේ මේ පාරවල් හදන එක තුලින් දැන් යම් දැන් මම දුන්න පාරවල් නම් ඒ පාර දානවායින් සමහරවිට කිලෝමීටර් අක්කර 4000ක් විතර තියෙන කුඹුරක් තියෙන මිනිසුන්ට ඒ පහසුවෙන් යන්න පුළුවන්. ඒකෙන් කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ වගේ දේවල් කරන්න කියලා මම ඇත්තටම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මම දැක්ක මේ සමහර රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. සමහර රාජ්‍ය අමාත්‍යංශ ඇත්තටම මෙලෝ වැඩක් නැති රාජ්‍ය අමාත්‍යංශ. මේ රාජ්‍ය මේ රට තියෙන තත්ත්වය අනුව කැපකිරීම කරනවා නම් මුදල් කපනවා නම් මුදල් ඉතුරු කරනවා නම් මේ රාජ්‍යංශ රාජ්‍ය සමහර රාජ්‍ය අමාත්‍යකම් අයින් කරලා දාන්න. කැබිනට් එමතුමා හොඳටම ඇති කැබිනට් එමතුමාට පුළුවන් ඒ වැට්ටික් කරන්න මේ රාජ්‍ය අමතකෙනේ දීලා යාට වාහන දීලා යාට ඩීසල් දීලා යාට ඔෆිස් දීලා යාට ඩ්‍රයිවර් දීලා යාට පඩි දීලා යාට දෙන්න තියෙන ඔක්කොම සහන ටික දීලා නිකන් අනිත් පැත්තෙන් කියනවා අපි රාජ්‍යයේ මඩු කරන ඉතින් ඒක නිසා ඒ වගේ සම්යම් ප්‍රතිපත්තිමේ තීන්දුව ගන්නවා නම් හොඳයි කියලා මට කියනවා ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය තුල පහුගිය බජට් එකේ කතාවෙන් පස්සේ වැඩිදිර කතාබහට ලක් වෙච්ච දේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක පිළිබඳව ඇත්තට මම නම් කියන්නේ මට නම් අවුරුදු 31යි මට පෙන්ෂන් එකක් දැනට අවශ්‍යත් නැහැ මම නම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරට පෙන්ෂන් එකක් ඕනෙත් නැහැ මේ පරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙන පෙන්ෂන් එකත් අයින් කරනවා. මොකද ජනතා සේවයට එන එකට පෙන්ෂන් එකක් දෙන්න ඕනේ නැහනේ. හැබැයි මේ පෙන්ෂන් එක අයින් කරනවා කියපු ගමන් මට ගරු ඇමතුමා හිටියනම් හොඳයි. මේ මට පොඩි කතන්දරයක් ආරංචි වෙනවා. සිකුරාදරෑ පොඩි සාදයක් ගිහිල්ලා තිනේ සාදේ යම් මන්ත්‍රීවරු කණ්ඩායමක් එකතු වෙලා කියලා තිනවා පෙන්ෂන් අපිට නම් ආයේ පාර්ලිමේන්තු යන්න වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙල වලින් අපේ පෙන්ෂන් එකටත් ෂොට් එක දුන්නා. දැන් ඉතින් පුළුවන් තරම් අපි කරන්න තියෙන බිස්නස් ටික මතන් කරගන්න වෙයි කියලා කියලා දෙනවා. ඒ ඇත්තටම මේකෙන් අපිට නම් පෙන්ෂන් එක ඕනේ. මේ පෙන්ෂන් එක අයින් කරනවා කියන එකෙන් දැන් මේ පෙන්ෂන් නැති වෙන්න යනවා කියපු ගමන් තව හොරකමට සමහර මන්ත්‍රීවරු පෙළඹෙන්න යනවා කියලා තමයි කියන්නේ. මෙතන ඒ කවුරුත් නැහැ. ඒ කතාවට සම්බන්ධ වෙච්ච කට්ටිය. හැබැයි මේ වගේ බොරු කියන්නේ ඔය වගේ බොරු කතන්දර කියලා රටේ ජනතාව රවට්ටන්නේ නැතුව ඇත්තරම ආර්ථිකය හදනවා නම් මම කිව්වා වගේ සමහර ක්‍රමවේද අපි අනුගමනය කරන්න ඕනේ. දැන් බලන්න අද ලංකාව තුළ අපේ රටට ලොකු බරක් අපේ පෙට්‍රෝලියම් සම්බන්ධ අපේ වියදම අපි පෙට්‍රල් වලට යන මිල අපි දන්නවා මංගල සමරවීර මහත්මයා ඉන්නකොට හිටපු ගරු ඇමතුමා එතුමා ගෙනාවු මිල සූත්‍රයේ ඒ දවසට හැල්වට් ලක් කරා. හැබැයි අද ඒ වගේ මිල සූත්‍රයක් තිබිලා තිබ්බනම් අද අත්‍තරම් පෙට්‍රල් වලට ඩීසල් වලට රජයේ අතෙන් වියදම් වෙන්නේ නැහැ. දැන් තව කොච්චර කාලයකට කියලා අපි මේ වගේ ආටිෆිෂියලි මේවා තියන් ඉන්නේ නැනද කියලා නම් මට නම් හිතාගන්න බැහැ. හැබැයි අත්‍තරම් මුදල් ලැබෙත්තුමගේ යම් යම් මේකේ තිබ්බ ප්‍රොපෝසල් තිබ්බ සැමට ජලය ගැබනි මාතාවරුන්ට දෙන ඒ අර මේ පෝෂණ මල්ල ඒ වගේ වැඩ පිළිවෙල ඉතාලම හොඳයි. හැබැයි මේවා කරන්න සල්ලි කොහෙද තියෙන්නේ? දැන් අපිට අපි දන්නවා පහුගිය කාලේ අපි පඩි ගෙවන්න සියලු දේම කරන්න අපි මුදල් අච්චු ගහලා තමයි පඩි ගෙවන්නේ. ගිය මාස කිහිපයකට බිලියන ට්‍රිලියන ගණන් වලින් අපි මුදල් අච්චු ගහ. ඉතින් මෙහෙම මුදල් අච්චු ගහන ගමන් මේ වගේ වැඩ පිළිවෙල හොඳයි. අපිත් කැමති සැමට වතුර දෙන්න, අපිත් කැමති ගැබනි මාතාවන්ට කන්න බොන්න දෙන්න. හැබැයි ඒකට මේවට සල්ලි කොහෙන් දෙන්නේ කියනක අපි හිතන්නේ. ඉතින් ඉදිරි අනාගතයත් දබන් දන්න තරමින් ඉතුරු අවුරුදු 5 ඇතුළත හැම අවුරුද්දෙම අපිට ඩොලර් බිලියන 5ක ඩෙට් රීපේමන්ට් එකක් තියෙනවා. දැන් මේ ඩොලර් අපේ ලංකාවේ සල්ලි අච්චු ගන්න පුළුවන් නම් ඩොලර් අච්චු ගන්න බෑනේ. ඉතින් මේ ඩොලර් රීපේමන්ට් එකක් කරන්න අපි මොනවද කරන්න යන්නේ කියලා අපි හිතන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනෝනේ අපේ රට ඇතුළට එන ආදායම් වැඩි කරන්න. අපිට පුළුවන් වෙනෝනේ ඩොලර් ගේන්න. හැබැයි අපි මොනවද කරන්නේ? අපි දන්නවා පහුගිය කාලේ MCC වගේ ගිවිසුම් ආපු ගමන් බොරු දේශප්‍රේමී සෙට් එකක් ඇවිල්ලා ඒ දේශප්‍රේමී පෝට් සිටි වගේ දේවල් වලට වචනයක් නීක් සද්දයක් නැහැ. මොකද චීනෙට දෙද්දී ඒ චීන දේශප්‍රේමී කට්ටිය කතා කරන්න බෑ. හැබැයි MCC වගේ ගිවිසුම් ගැන පට්ටපල් අමූලික බොරු කියලා ඒ ගිවිසුමේ මිලියන 400ක් 500ක් ඒක ඉරලා විසික් කරලා ගිහිල්ලා බංග්ලාදේශෙන් ඩෙඩ් සොප් එකක් ගන්න ඩොලර් බිලියන 200ක. ඉතින් ඒ වගේ මේ රට ඇතුළට එන රට ඇතුළට අපි මුදල් ගේන්න අපි රට ඇතුළට මුදල් ගේන්න තව ක්‍රමවේදයක් හදන්න ඕනේ. අද බලන්න අද ඩොලර් එක ආටිෆිෂියලි අපි රුපියල් 200 වගේ මිලකින් තියාගෙන ඉන්න නිසා අපි එක්ස්පෝර්ට් ඉකොනොමි එක හැමම කඩා දානවා. මොකද එක්ස්පෝර්ටර්ස්ලා ඩොලර් එද්දීනේ රුපියල් 200 ගානේ. හැබැයි ඉම්පෝර්ටර්ස්ලා පිට රටකින් ගිවිල්ලා වෙන කොහෙන් හරි සල්ලි ආවලා ලංකාවට ඒ බඩු ටික ගෙනල්ලා රුපියල් 240 ගන්න තමයි විකුණන්නේ. මං කියන්නේ හැමෝම පොඩි මට්ටමේ ඉන්න ඉම්පෝර්ටර්ස්ලාට ඒක කරන්න බෑ. මහා පරිමාණයේ රජයට හිතවත් ඉම්පෝර්ටර්ස්ලා අද වෙන වෙන තැනකින් ඩොලර් යවලා ඒ ඩොලර් වලට මෙහි ලංකාවට කියන්නේ අපි 240 ගානේ ගෙනාවේ කියලා. හැබැයි ඒ වගේ ලොකු මාෆියාවක් අද ඇති වෙලා තිනවා මේ රට තුළ. ඉතින් අපි ඇත්තරම Moody's නැත්නම් S&P වගේ මේ credit agencies වල තියෙන අපේ ranking එක කොහොමද වැඩි කරන්නේ කියලා තමයි බලන්න. හැබැයි සමහර මන්ත්‍රීවරු මම දැක්ක පහුගිය කාලය තුළදී මේ Moody's ආයතනයෙන් බයිනවා. මූඩිස් කියන්නේ බොරුවක් කරන්න ඉතින් හිතුවක් දන්නේ නැහැ මේ ලංකාවේ තියෙන ආයතනයක් කියලා ඇමතිවරු කියලා අගමැතිලා කියලා ජනාධිපතිලා කියලා ඒගොල්ලන් රේටින් හදන්නේ ඒ ආයතන එහෙම රේටින්ස් හදන්නේ නැහැ ලංකාවේ තියෙන තත්ත්වය කියන්නේ ඉතින් මේ මූඩිස් වගේ ඒ ආයතනවල අපි රේටින් එක අපි හදාගන්නකල් රට ඇතුළේට ආයෝජන ගලාගෙන එයි කියලා මට නම් ඇත්තටම හිතන්න බෑ ඉතින් හැබැයි අපි දැක්ක මේ සුපර් චාර්ජ් මේ ටැක්ස් එකක් ඒ ටැක්ස් එක මම හිතන්නේ මේ පළවෙනි පාර නෙවෙයි දාලා තියෙන 1960 ගණන් වල ඉඳන් නොඑක් කාල අවස්ථාවල ඒ සුපර් චාර්ජ් ටැක්ස් එක දාලා තිනවා 2015 මම හිතන්නේ රවි කරුණානායක මහත්තයා ඉන්න වෙලාවත් ඒ සුපර් චාර්ජ් ටැක්ස් එක ගැන හැබැයි මේ සුපර් චාර්ජ් ටැක්ස් වගේ දේවල් දාන එකෙන් ඇත්තටම 2019 හොඳට තිබ්බ ඉකොනොමි එක ඒ කියන්නේ 2019 හොඳට තිබ්බ ආර්ථික ප්‍රතිපත්ති 2019 හොඳට තිබ්බ බදු ප්‍රතිපත්ති 2019 හොඳට තිබ්බ දේවල් ඔක්කොම එහෙම් පිටින්ම හක් කරලා දෙන්න අනවශ්‍ය ලෙස ජනතාව විල්ුවේ නැහැ ඒ වෙලේ ජනතාව සතුටෙන් හිටියේ බදු ප්‍රතිපත්තිත් එක්ක ආපු ගමන් තමන්ගේ ව්‍යාපාරික හිතමිතුරන්ට උදව් කරන්න කියලා බදු සහන දීලා ඉවරලා අද අවුරුද්දක් කරපස්සේ ආයේ සුපර් චාර්ජ් ටැක්ස් කියලා එකක් ගන්න එනවා මේක කරන එකෙන් වෙන්නේ මොනවද ආයෝජකයන්ට තියෙන කොන්ෆිඩන්ස් එක නැති වෙනවා හෙට ආයෝජනයක් ලංකාවේ පටන් අරගෙන අවුරුදු 3ක් විතරදී ආයතනයේ සුපර් චාර්ජ් ටැක්ස් එකක් ගෙවුවොත් මේ ආයතනයේ සමහර ඉදිරියට යන්න බැරි වෙයි ඉතින් තව අපේ බදු ප්‍රතිපත්ති ගැන අපි වැඩි උනන්දු වෙන අපි වෙන රටකට ගිහිල්ලා අහමු අපිට මේ බදු ප්‍රතිපත්ති හදලා දෙන්න උදව් කරන්න කියලා නැත්නම් IMF එකට ගිහිල්ලා කියමු අපි මේක ඩෙට් එක රීස්ට්‍රක්චර් කරලා දෙන්න කියලා හැබැයි අපේ නිකන් සාමාන්‍ය පොඩි උදාහරණයක් දෙන්නම් අද ශැංග්‍රිලා හෝටලේ ගිහිල්ලා කෑවොත් මේ බිලටවත් VAT වදින්නේ නැහැ ශැංග්‍රිලා හෝටලේ කන්න පුළුවන් මිනිස්සුන්ට වැට් බද්දක් ගහුවොත් මන් නම් දකින්න දෙයක් වැරද්දක් නැහැ ඉතින් අපේ බදු ප්‍රතිපත්ති ගැන අපි මීට වඩා උනන්දුවෙන් අපි හොයලා බලන්න ඕන කියලා කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැක්කා රේල්වේ එකට අයිති ඉඩම් තව රජයට අයිති ඉඩම් ලබන ඉදිරි අනාගතයේදී මේ විකුණන්න යනවා නැත්නම් ලීස් එකට දෙන්න යනකල මේකත් ඇත්තටම ව්‍යාපාරික රටේ ජනතාවගේ මේ දේපල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදිහට දෙන්න යනවාද කියන එකට සැකයක් තියෙනවා. හැබැයි තව ඊටත් වඩා භයානක බැලෑරුම් දෙයක් මම දැක්ක මේ අධ්‍යාපනය සහ education and health මේ education and health දෙකටම tax concessions දීලා disparity between the districts ඇති කරන. ඒ කියන්නේ ඒ district අතරේ තියෙන අධ්‍යාපන සහ සෞඛ්‍යයේ තියෙන මේ වෙනස් වීම district අතරේ අඩු කරන්න බදු සහන දීලා tax concessions දීලා ඉස්පිරිතාල සහ ඉස්කෝල පටන් ගන්න කියලා. ඇත්තටම වෙන්න ඕන දේ මොනවද? අපේ ඇත්තටම අපේ education minister එකට තියෙන මේ funds හොඳටම අපිට වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙන් කරපු funds එක අපි හරියට කලමනා කරන්න ඕනේ. දැන් අද බාන්න අද මේ ජාතික පාසල් 1000ක් ඇති කරනවා කියලා මේ පළාත් සභා ක්‍රමය මේ ඒකේ power එක අඩු කරන හිත මේ මොාවෙන් මේ කරනද නැද? අද ජාතික පාසල් 1000ක් කියන මේ ව්‍යාපෘතිය අද පටන් අරගෙන මේ ජාතික පාසල් 1000 ගැන අපේ ලංකාවෙම දැනට තියෙනවා ජාතික පාසල් මං හිතන්නේ 300කට කිට් වෙන්න තියෙනවා. එතකොට ලංකාවේ ඉන්න ස්ටුඩන්ට් පොපියුලේෂන් එක මිලියන 4යි. එතකොට අලුතෙන් ජාතික පාසල් 1000ක් ආවම සාමාන්‍යයෙන් ජාතික පාසලක් වුණාම ළමයි 2000 3000ක් විතර මේ ඉස්කෝලට යනවා. එතකොට ලංකාවේ පළාත් සභාවේ ඉස්කෝල 10000ක් තියෙනවා. තව ජාතික පාසල් ඒ 10000ෙන් 1000ක් කරන් ජාතික පාසල් කරොත් එහෙම ලංකාවේ මිලියන 4ක ඉන්න මේ ස්ටුඩන්ට් පොපියුලේෂන් එකේ මිලියන 3ක් විතර යනවා ඒ ජාතික පාසල් වලට. එතකොට ඊළඟ මිලියනේ විතරද පළාත් සභාවේ ඉගෙන ගන්න. ඉතින් අපිට ඕනේ ජාතික පාසල් නෙවෙයි ජාතික පාසල් මට්ටමේ තියෙන පාසල් වෙන්න ඕනේ. ඒ කියන්නේ ජාතික පාසලකින් ලබා ගන්න අධ්‍යාපනයේ මට්ටමට සියලු පාසල් ගේන්න. හැබැයි අපේ දිස්ත්‍රික් වලම ඉස්කෝලේවත් ගියේ නැති සමහර මේ කට්ටේ ඉන්න මන්ත්‍රීවරයෝ ඒගොල්ලන් ඉගෙන ගත්තා කියලා කියන ඉස්කෝලේ ජාතික පාසලක් කරලා. දැන් ජාතික පාසලක් කරද්දී පදනමක් තියෙන්න බෑ මොහරි විද්‍යාත්මක පදනමක්. මිනිහා මේ සමහර අය නම් ඉස්කෝලේ ගියාද කියලා අපිට සැකයක් තියෙනවා. හැබැයි මම ගියපු ඉස්කෝලේ ජාතික පාසලක් කරන්න ඕන කියලා ඒ සමහර ජාතික පාසල් කරන්න හදනවා. ඉතින් ඇත්තටම අපි වෙන්න ඕනේ මොනවද? අපි වෙන්න ඕනේ අපේ පළාත් සභා ක්‍රමයට තියෙන මේ පාසල් පද්ධතිය හොඳට වැඩ කරනවා. ඒක කාර්යක්ෂම කරන්න ඒකට තව පොඩ්ඩක් අපි මුදල් වෙන් කරා නම් මං හිතන විදිහට අපිට පුළුවන් මේ ජාතික පාසල් අපේ තියෙන අධ්‍යාපන පද්ධතිය අපි තව සංවර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය ගත්තම අපි මොන හරි හෙක්ස් වගේ ඒ කියන්නේ මොන හරි මේ ඉගෙන ගන්න ළමයාට ණය ක්‍රමයක් හරි එහෙම නැත්නම් මොන හරි ළමයාගේ යන වියදම අපහු අපිට හොයා ගන්න පුළුවන් ක්‍රමයක් හරි අපි කොහරි පටන් ගන්න. මොකද අද ඉන්නවා MBBS ડોක්ටර්ස්ලා පෙර පාසල් ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා MBBS ඉගෙනගෙන ඉවර වෙන කල්ම ලංකාවේ බදු මුදල බදු ගෙවන මිනිස්සුගේ සල්ලි ඉගෙනගෙන MBBS ඉවරලා වෙන රටවල් වලට යනවා මයිග්‍රේට් කරනවා. එතකොට ලංකාවේ බදු ලංකාවේ මිනිස්සුගේ බදු වල ඉගෙනගෙන ගිහිල්ලා වෙන රටකට ගිහිල්ලා එයා වැඩ කරනවා. එහෙම එයා යනකොට එයාට එයාව උගන්වලා දොස්තර කෙනෙක් කරන්න ගියපු වියදම එයා ලංකාවට පියවල යන විදිහ හරි වැඩපිළිවෙල පටන් ගන්නෝනේ. ඒ වගේ අපි එතනින් පටන් ගමු. ඒ වගේ අපි මොන හරි ඒ වගේ මුදල් අය කරගෙන ඒ අය කරගන්න මුදල් තුලින් අපි ඉදිරිය රට සංවර්ධනය කරන්න පුළුවන් තැනකට අපි යන්න ඕනේ කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම තමයි අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගත්තම අද ඇත්තටම මේ රෝහල් වලට බදු දීම තුලින් හෝ නැත්නම් අලුතෙන් රෝහල් ස්ථාපනය කරන්න බදු සහන දීම තුලින්වත් මං හිතන්නේ නැහැ අපිට රෝහල් හදන්න පුළුවන් කියලා. මොකද පෞද්ගලික රෝහල් වලට යන්න පුළුවන් මිනිස්සු අද අඩුයි. අපේ තියෙන රජයේ රෝහල් අපි සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් මේ අද ඇත්තටම ගත්තම අපිට පහුගිය කාලේදී ගිය අවුරුද්දේදී අගමැතිතුමා පොරොන්දු වුණා කැට් ලැබ් එකක් මඩකලපුවට දෙනවා කියලා. හැබැයි ඒ කැට් ලැබ් එකත් පස්සේ අපෙන් හොරකම් කරලා ගත්තා. අපිට දුන්නේ නැහැ ඒ කැට් ලැබ් එක. මඩකලපුව අම්පාර තිරිකුණාමලේ මොනරාගල බදුල්ල කෑගල්ල රත්නපුර මේ දිස්ත්‍රික්ක එකකවත් කැත් ලැබ් එකක් නැහැ. හාට් හාට් සම්බන්ධ ලෙඩක් තියෙන එක්කෙනෙක්ටවත් ගිහිල්ලා කරන්න බෑ කොළඹට එන්න ඕනේ. මඩකලපුව දිස්ත්‍රික්කේ එක MRI එක නැගෙනහිර පළාතේ එක MRI ස්කෑන් එකක් නැහැ. බැටික්ලෝ ට්‍රින්කෝ අම්පාර population of more than 1.2 million not a single MRI scanner. අපේ CT ස්කෑන් එක කැඩිලා මඩකලපුවේ. අවුරුදු ගාණක් ඉල්ලන තාමනේ අලුත් CT ස්කෑන් එකක්. ඉතින් මේ වගේ මේවා හදන්න සල්ලි ඕනේ. ඉතින් මම කියන්නේ අපි ආර්ථිකය හදනකොට අපි මේ සල්ලි කොහින්ද ගේන්නේ කියලා බලන්න. ඉතින් මම දකින්න දේ සමහර රටවල් වල තියෙනවා මෙඩිකෙයා වගේ තියෙනවා මේ ටැක්ස් සිස්ටම් එකක්. අපිට පුළුවන් සර්චාර්ජ් එකක් දාන්න කැමති නම් ඒකට අර ඇමරිකාවේ ඔබාමා කෑ වගේ මෙහෙම මොන හරි ගෝඨාභය කෑ කියලා නමක් දාන්න. ඒතර ඕගලන්ගේ නමත් පොඩ්ඩක් ප්‍රචලිත කරන්න පුළුවන්. ඒ වගේ නමක් දාලා මිනිස්සු කැමති. අපේ රටේ තියෙන බෙහෙත් වලට එහෙම නැත්නම් ලැබොරටරි ෆැසිලිටීස් දිනු කරන්න එහෙම නැත්නම් ඉන් පේෂන්ට් ලගේ සිස්ටම් එක ඩෙවලොප් කරන්න බද්දක් අය කරනවට මිනිස්සු කැමති. මිනිස්සුගේ අකමැත්තක් නැහැ. අපි වෙනම කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකක් හදමු. අපි පොඩි බද්දක් ගහලා ඒ බද්ද අරගෙන අපි ඒක වෙනම තියලා ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය විතර දිනු කරන අපි ඒ බද්ද පාවිච්චි කරමු. ඉතින් ඒ වුණාට එහෙම නැතුව අපි ඇවිල්ලා ඒ ගත්තොත් එහෙම මේ මුදල් සමහර මිනිස්සුගේ අද බය තියෙන බදු කියලා අරගෙන මේ ජනතාවගේ සල්ලි ගරු නියෝජ්‍ය කතා නැතුව මට තව කොච්චර වෙලා තියෙනවද දන්නේ නැේද?
ඩැඩි 10ක්
රයිට්. අපි ඒ වගේ ජනතාවගේ සල්ලි අරගෙන අපේ හොස්පිටල්ස් ටික ඩෙවලොප් කරමු. අද සමහර රෝහල් වලට ගියාම අද අපේ උතුරු නැගෙනහිර ඉන්න රෝහල් වල සමහර රෝහල් වල දොස්තරලා නැහැ. බිල්ඩින් තියෙනවා දොස්තරලා නැහැ. ඒකට හේතුව දෙහෙ දොස්තර කෙනෙක් ආපු ගමන් එයා ට්‍රාන්ස් එකක් හදාගෙන කොළඹට. ඉතින් මොන හරි වැඩ පිළිවෙලක් හදලා මොන හරි අපේ ડોක්ටර් ගලාපත් ඉන්නවා පොඩ්ඩක් මේව බලලා GM එකත් එක්කත් කතා කරලා ඕගොල්ලන්ගේ හිතවත් අය ඉන්නවනේ ඒක පොඩ්ඩක් අපිට හදලා දෙන්න. හැබැයි ආන්බේ මොනවද කරන්නේ මේ දැන් ඊයේ පෙරේද මම දැක්ක ලියුමක් කියවලා තියෙනවා GMO එකේ internal memo 8/11/2021. ඒකේ කියලා තියෙන්නේ ensure centralized health service. දැන් තියෙන සෞඛ්‍ය සිස්ටම් එකට මුදල් වෙන් කරලා ඒකට තව මුදල් හදාගෙන ඒක ඩිවලොප් කරන්න උනන්දු වෙන්නේ නැතුව මේ පළාත් සභා ක්‍රමේ ශක්තිය අඩු කරන්න පළාත් සභා ක්‍රමේ ඩිස්ටැබිලයිස් නැත්නම් ඒක වැඩක් නැති එකක් ඒක ඕනේ නැහැ කියලා පෙන්වන්නද දන්නේ නැහැ. මේ තියෙන උතුරු පළාතේ තියෙන ජෙනරල් හොස්පිටල් ඒ කියන්නේ ජෙනරල් හොස්පිටල් දැනට තියෙන මේ ටීචින් හොස්පිටල් නැෂනල් ගවර්න්මන්ට් එකත් එක්කයි සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එකත් එක්කයි අනිත් ප්‍රොවින්ෂල් හොස්පිටල්ස් ටික තියෙනවා ජෙනරල් එහෙම. දැන් ඒ ටිකත් මධ්‍යම රජයට ගන්න හදනවා. දැනට තියෙන ටිකවත් හරියට අපිට කරගන්න බෑ. තොර දැනට තියෙන ටිකවත් අපිට අරගෙන කරගන්න බැරි කොට මේ ටිකත් අරගෙන මොනවද කරන්නේ? මේ ඔක්කොම නිකන් අර පළාත් සභා ක්‍රමයේ ශක්තිමත් කරන්න හොඳ නැහැ. පළාත් සභා ක්‍රමයේ අවශ්‍ය නැහැ. ඒ වගේ මොන හරි කතාවකට තමයි මේ වගේ වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ වගේම තමයි අපි දැක්කා දිගින් දිගටම මුදල් ලැබෙන්න තමයි. මොකද ටුවරිසම් කියන්නේ ලංකාවේ ඉතාමත්ම වැඩිපුර විදේශ විනිමයක් උපයන්න පුළුවන් ශේෂ්ත්‍රයක්. අපි සියලු දෙනාම දන්නවා. හැබැයි අපි දැක්ක දිගින් දිගටම කියනවා බිලියන 5ක ආදායමක් නැති වෙනවා. බිලියන 5ක ආදායමක් නැත්නම් මේ කොවිඩ් හේතුව නිසා. හැබැයි ඇත්තටම කවුරු හරි මං හිතන්නේ මේක මට මම ආණ්ඩුවේ නෙවෙයි. ඉතින් හැබැයි පුළුවන් නම් මේක වෙරිෆයි කරන්න. $5 billion කියලා කියන එක වැරදි. ඒ ගාන හදලා තියෙන්නේ ලංකාවට එන එක ටුවරිස් කෙනෙක් $180ක් දවසකට වියදම් කරනවා කියන පදනම යට තමයි $5 billion කියලා හදලා තියෙන්නේ. ඇත්තටම මං හිතන්නේ නැහැ ලංකාවට එන ටුවරිස්ට දවසට එක නයිට් එකට $180ක් ගෙවනයි වැඩිපුර එනවා කියලා. හැබැයි මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියෙන් 5 බිලියන් නැති වුණා 5 බිලියන් නැති වුණා ඇත්ත නෙමෙයි ඒක. ඒක ගැන හරි ගාන හොයලා බලන්න. හැබැයි ඒ වගේම තමයි මට දැනගන්න ලැබුණ ආරංචියක් ලැබුණා මේ ටුවරිසම් ප්‍රවර්ධනය කරන්න ඕන කියලා අලුතෙන් බාර් පර්මිට් වගේක් දෙන්න යනවා කියලා මේ ලංකාව පුරාම සුපර් මාකට් වලට. කරුණාකරලා එහෙම අදහසක් තියනවා නම් උතුරු නැගෙනහිර රටත් එපා. මං දැන් දුෂ්කර ග්‍රාමීය පළාත් වල තියෙන සුපර් මාකට්වත් මේ බාර් ටික නම් එපා. මොකද ටුවරිසම් හදන්න බාර් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සුපර් මාකට් වල තියෙන්න ඕනේ නැහැ ඇල්කොහොල්. මොකද අපිට ඉස්සෙල්ලා ටුවරිස්ලා එන්න ඕනේ ලංකාවට. ටුවරිස්ලා එන්න ඕනේ උතුරු නැගෙනහිරට. ඒ දැනට තියෙන බාර් ටික හොඳටම ඇති. මොකද අපිට ටුවරිස්ලා එන්නේ නැතුව සුපර් මාකට් වලට අලුතෙන් බාර් ටිකක් දුන්නොත් එමේ ගමේ ඉන්න මිනිස්සුන්ටම ওই ටිකක් දීලා බොන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න තියෙන විදිහට මේ ප්‍රයිවට් කාගේ හරි වොමනාවකට අලුතෙන් බාර් ලයිසන් 220ක්ද කොහෙද දීලා ඒව සුපර් මාකට් වලට දෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. කරුණා කරලා හකුලා ගන්න. මොකද උතුරු නැගෙනහිරට ওই බාර් ටික ආවොත් නම් අපි මොකද අනිත් දිස්ත්‍රික් වල නියෝජිත ඒ විරුද්ධත්වය පෙන්වන්න ඕන නම් කරයි. කරුණා කරලා උතුරු නැගෙනහිර නම් බාර් ගේන්න එපා. තෝරි සංචාරය නැතුව. හැබැයි සංචාරකයෝ ලංකාව ඇතුළට ගේන්න විශේෂයෙන් උතුරු නැගෙනහිර ගත්තම කනෙක්ටිවිටි නැහැ. කොළඹ ඉඳන් යන්න පැය 8යි යාපනයට. කොළඹ ඉඳන් මඩකලපුවට යන්න පැය 7ක් යනවා. එතකොට අපිට ඒ කනෙක්ටිවිටි එක වැඩ කරන්න අපි ගොඩාක් දේවල් පිළිලා තියෙනවා. මම දන්නවා අපේ සමහර අවස්ථාවල අපි ගිහිල්ලා මේ ෆොරින් මිනිස්ට්‍රියේ කන්සල්ටේටිව් කමිටි එකට ගිහිල්ලා මම දිගින් දිගටම කිව්වා මේ මැනා ජෆ්න රාමේශ්වර මැනා ෆෙරි එක ආයේ පටන් ගන්න ටුවරිසම් මිනිස්ට්‍රියේ කන්සල්ටේටිව් කමිටි එකට ගියා. ඊට මම ගිය අවුරුද්ද පාර්ලිමේන්තුවේ කතා කරා. අපිට පුළුවන් නම් පලාලි ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක ආපහු ඒක ඉක්මනට පටන් අරන් දෙන්න. ඒකෙන් මිනිස්සු යන්න එන්න බැටික්ලෝ ඩොමෙස්ටික් එයාපෝට් එක ඉන්ටර්නැෂනල් ස්ටේටස් එකට අප්ග්‍රේඩ් කරලා දෙන්න. මේ වගේ ඕන තරම් අපි රික්වෙස්ට් දීලා තියෙනවා උතුරු නැගෙනහිරට ටුවරිස්ට්ලා ගේන්න. මොකද අපිට ඕනේ එන ටුවරිස්ට්ලා ඇවිල්ලා පාසිකුඩාවල නැත්තම් යාපනයේ ලොකු හෝටලයක ඉන්නේ නැතුව ගම ඇතුළට ගිහිල්ලා ගම ඇතුලේ වියදම් කරන්න පුළුවන් ටුවරිස්ට්ලා අපිට ඕනේ. ඒ වගේ ටුවරිස්ට්ලා ගේන්න අපිට කනෙක්ටිවිටි හදන්න තලේමනා රාමේශ්වරම් ෆෙරි එක පටන් ගන්න. අපි දැක්ක පහුගිය කාලයේදී මේ පහුගිය සතිය ඇතුළත අර සුපර් මාකට් දීලා දැම්මම බලමු. අපි දැක්ක පහුගිය සතිය ඇතුළතදී ශ්‍රී ලංකා ඉන්දියා ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් එක තිබ්බා. ඒක ගැන හැමෝම ලියලා තිබ්බ ලොකුවට ලියලා තිබ්බ ලොකු ක්‍රවුඩ් එකක් ආව. අපි දැක්ක ජීඑල් පිරිසමත්තුමත් කියලා තියෙනවා කවදාවත් දැකපු නැති ක්‍රවුඩ් එකක් එනවා. දැන් මේ ඉන්දියාවත් එක්ක අපි හරි යාළුවයි කියලා පෙන්වන්න මේ දැන් මේ කියනවා. හැබැයි මේ ජලේමනා රාමේශ්වරම් ෆෙරි එක ගැන පටන් ගත්තම ඒක ගැන වැඩි උනන්දුවක් නැහැ. පලාලි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක හදමුකම ඒක ගැන උනන්දුවක් නැහැ. මොකද යාපනයේ ඉඳන් ඉන්දියාවට කිලෝමීටර් 30ක දුරක් තියෙන කොළඹට වඩා ළඟයි. ඉතින් ඒ පැත්තින සංචාරක ඇවිල්ලා උතුරු නැගෙනහිර සංවර්ධනය කරලා මේ ඇත්තටම 5 බිලියන් ඩොලර්ස් අපිට ටුවරිසම් හරහා ගේන්න පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? හැබැයි ලංකාවේ ඉඳන් ස්වාමින් වහන්සේලා 100ක් අරගෙන 100 බොන්ක්ස් පිල්ග්‍රිමේජ් වගේ ගිහිල්ලා ඉන්දියාවේ එයාපෝට් එකක් ඕපන් කරන්න ගිහිල්ලෙන්න පුළුවන්. ඇයි ඉන්දියාවේ ඉඳන් 100 දෙනෙක් ගෙනල්ලා අරින්නකෝ මේ යාපනයේ එයාපෝට් එක? Why don't you all restart the flights from Jaffna to Palali? If there are 100 monks can travel to India to open a airport in India, why can't the government of Sri Lanka invite the Prime Minister for India and open up the Rameswaram Thalaimana ferry? Why can't you do that? Are you worried? So you can't have two faces. You need to stop having two faces because otherwise people are not going to trust you. This is the problem. So we are not supportive of the fact that we want to open the Thalaimana Rameswaram restart the ferry service. We don't want to open the restart the flights from Palali to Jaffna, Palali to India, but we also want to say that we are very close to India. I don't understand the logic behind this. So in all honesty, methana inna man danno aandupakshe senior amatiyoru, all the senior ministers and senior politicians in this government are aware that the TNA's position is that we want to live in this country as Sri Lankans. We want to live in this country as Sri Lankans, in one country, undivided, indivisible country. We have said that. We have said that again and again and again. But you don't want us to live like that, because that is what your politics depends on. You want to keep us divided. You don't want to work with us. You don't want the Sri Lankan Tamils to say that we are Sri Lankan, that we want to live together, because your politics fully depends on that. The minute that you say, no, look, the TNA is not a separatist political party, let's work with them, you are worried that you will lose your vote share. Honorable present Prime Minister Mahinda Rajapaksa had two opportunities in the past. When he finished the war in 2009, he had his first opportunity to unite this country and solve this country's problems. Because end of the day, all these economic constraints come down to us because we have not addressed our national ethnic question. And the current Prime Minister of this country had an opportunity when he entered the war. He had the support of the international community. Then in 2010, he had 2/3 majority in parliament. He could have solved this problem. But what did he do? He passed the 18th Amendment and got more power to him. Now this is the third time lucky kila hari kiyama balamu. You know, this is the third time. For the third time you have been given opportunity by the people of this country. You can solve this issue. Your name would be written in golden letters if you solve this issue. Right now you're seen as one of the most senior politicians in the Asian region. You could even end up going to, you could even win the Nobel Peace Prize. You know, why don't you do that? Why don't you solve this issue? All we are asking for you is to solve this issue. And think about it right now. We are lobbying for a political solution. We are lobbying for our rights. We are lobbying for the rights of our Tamil people. All that we ask is to be treated equally in this country. All that we ask for is for us to enjoy the same privileges that everybody else does. How hard is that? How hard is that for you to do? Imagine the amount of money that we can bring if we work together. As the TNA, we are happy to help you. But first, you need to solve this issue. We can Think about it. Right now, we go to most of the country that speak to us about the human rights situation in the country, speak to us about the political solution that has been pending in this country. But imagine if you solve this issue, we will go on your behalf. We will go on behalf of this country and bring money into this country. You will not have a debt crisis. You will have foreign reserves that will surpass your needs. Do that. All that we ask is to resolve this issue. If you don't resolve this issue, your names will be written in this country as the worst. Adadawase, I'll say that in Sinhala because the country needs to understand. Adadawase, Mahinda Rajapaksa Janadhipathithuma Agamathithuma Hari me Rajapaksa Paulata Godak Lankawe Minissu Kemathi Api Dannawa. Habai tawa avurudu 30kin hitala baanna 1956 Bandaranaayaka Mahathaya karapu waradi gena ada minissu katha karanawa. Singhala janata e dawase etumata support karapu Singhala janata ada katha karanawa. 1980 ganan wala JR Jayawardena Mahathaya karapu waradi gena ada katha karanawa. 2030 39 vidire wenakota tawa avurudu විස්සකින් 2040 2050 වෙනකොට අනිවාර්යයෙන්ම මේ රාජපක්ෂලා තමයි මේ රට කෑවේ කියන තැනට යන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
අවසන් කරන්න.
I will wind up my speech with this one thing that I saw on social media deputy speaker. It says the generation who can't do anything today but will live through your current decisions. ඒ කියන්නේ අපි මගේ මේ પરම්පරාව මගේ ජෙනරේෂන් එක අපේ අතේ මේ බලය නැහැ මේ තීන්දුව වෙනස් කරන්න අපේ අතේ බලය නැහැ තීන්දුව ගන්න. හැබැයි ඕගොල්ලන් ගන්නේ නැ තීන්දුව ගන්න නැතුව your current decisions we will have to live through that. ඕගොල්ලන් ගන්න මේ වැරදි තීරණ වලින් ඵල විපාක ගෙවන්නෙන්නේ මගේ ජෙනරේෂන් එකට කියන එක මතක තියාගන්න. මොකද ඒක තමයි 1983 1950 හිටපු නායකයෝ කරපු වලින් 80 කට්ටිය කෑව 80 කට්ටිය කරපු අයගෙන් 2000 ගණන් වල කට්ටිය කෑව 2020 30 ගන්න තීරණ වලින් මේ රට තව පස්සට ගෙනියන්න එපා. අපි ඉල්ලන්නේ සාධාරණ දෙයක්. අපි ඉල්ලන්නේ නොබෙදිය හැකි නොබෙදිය යුතු ශ්‍රී ලංකාවක් තුල අපේ දේශපාලන අයිතිවාසිකම් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මේ බෙදුම්වාදී පක්ෂයක් කියලා පෙන්නලා ඕගලන් සංදේ අරගෙන මෙච්චර කාල හිටියා. තවදුරටත් ඕක කරන්න කිව්වොත් ඕගලන්ට මේ කරන්න බෑ කියන කියලා අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙලා මගේ කතාව අවසන් කරලා බොම්.